ගරු අනුකරණාතිලක මන්ත්‍රීතුමා, ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 19ක් කාලයක් ලැබෙනවා.
තුති නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, සාමාන්‍යයෙන් මේ විවාදයේදී අපි විසින් විමර්ශනය කළ යුතු කරුණු කීපයක් තියෙනවා. අපි දන්නවා රටක් හැටියට, ඒ වගේම සමාජයක් හැටියට අපි මුහුණ දීලා තියෙන විවිධ සමාජාර්ථික ගැටලු වලට මේ ඉදිරිපත් කළ තියෙන අයවැය තුලින් කිසියම් විදියක විසඳුමක් ලැබෙනවද, ඒ වගේම රටක් හැටියට සමාජයක් හැටියට ඉදිරියට යාම සඳහා මේ අයවැය යෝජනා සමත් වෙලා තියෙනවද කියන එක මේ විවාදයේදී අපි විසින් මතු කළ ගත යුතුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිවරයා තමන්ගේ මුදල් ඇමතිවරයා හැටියට තමන්ගේ අයවැය ප්‍රකාශන ඉදිරිපත් කරනකොට ඒ ප්‍රකාශනයත් එක්ක බලාපොරොත්තු සහ අරමුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒක එතෙන්දී අපි විශ්ලේෂණය කරලා බලන්න ඕන, එතුමා ඉදිරිපත් කරපු ඒ අයවැය ප්‍රකාශනයේ අරමුණු සහ බලාපොරොත්තුත් එක්ක සමපාත වෙන අයවැය යෝජනා මේ යෝජනාව තුළ අඩංගු වෙලා තියෙනවද කියන එක බලන්න ඕන, සැලකිල්ලට ලක් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන් වැදගත් කරුණක් තමයි අපි ජාතික ජනබලවේගයේ හැටියට රජයක් පිහිටවලා ඉදිරිපත් කරන පළවෙනි අයවැය මංගල අයවැය. ඒ වගේම අපි විශේෂයෙන් මැතිවරණ කාලෙත් ඊට කලින් කාලවලත් ජනතාවට පොරොන්දුවක් දුන්නා කිසියම් විදියක සමාජ පරිවර්තනයක්, හැමෝටම ලස්සන ජීවිතයක්, පොහොසත් රටක් හදනවා කියන එක. ඒ ජනතාවට දීපු බලාපොරොත්තු ඉෂ්ට කරලීම සඳහා අවශ්‍ය වන පදනම සකස්සෙන සමහරලාට ඒ යෝජනාවලියෙන් 100%ක් එක අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ. නමුත් ඒ දිශානතිය හරහා, ඒ දිශානතිය වෙනුවෙන් එකට පදනම සකස් වෙන යෝජනාවලියක් මේ අයවැය තුළ අඩංගු වෙනවද කියන එක අප විසින් විමසා බැලිය යුතුව තියෙනවා. ඒතර ඔන්නෝයි වගේ කරුණු සැලකිල්ලට අරගෙන තමයි අපිට මේ අයවැය දිහා බලන්න වෙන්නේ. ඊට ඒ අනුව තමයි මේ අයවැයත් එක්ක අපි එකඟ වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ. අපි දන්නවා පහුගිය වසර කීපය තුළ විශේෂයෙන් තීව්‍ර වෙච්ච ආර්ථික අර්බුදය ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි රට තුළ නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් පුළුල් වෙන්නේ නැතුව රට තුළ මූල්‍ය උත්පාදනයක් සිද්ධ නොවුන එක. එන්නේ ඒ අතරේ ඒ මූල්‍ය උත්පාදනය සිදු නොවීමත් එක්ක ඔය අතරේ අතුරු කාරණා හැටියට නාස්තිය, දූෂණය, වංචාව, ඒ වගේම ප්‍රමුඛතාවය හඳුනා නොගත් මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් කළපු ආයෝජනත් මේකට මේ ආර්ථික අර්බුදය තීව්‍ර කරන්න හේතු වුණා. එහෙමනම් මේ ආර්ථික අර්බුදයෙන් කිසියම් විදියක පියමන් වීමක් අපි කල්පනා කරනවා නම් වැදගත් වෙන කරුණ තමයි මේ නිෂ්පාදන හා සේවාවන් පුළුල් කිරීම සඳහා ප්‍රාග්ධනය කොයිතරම් දුරට කැඳවනවද කියන එක. මේ අයවැය දිහා බලද්දී මම හිතන්නේ රවි කරුණානායක මන්ත්‍රීතුමත්, ගරු මන්ත්‍රීතුමත් ඒ සම්බන්ධයෙන් සඳහනක් කරා. අපි බලන්න ඕන මේ ප්‍රාග්ධනය සඳහා කොයිතරම් දුරට මුදලක්, අපේ දළ ජාතික නිෂ්පාදනයේ කොයිතරම් ප්‍රතිශතයක් මේ අයවැය තුළ ඉදිරිපත් කරලා තියෙනවද කියලා. අපිට පේනවා මිලියන 1315ක් බිලියන 1315ක් 2025 අයවැය තුළ ප්‍රාග්ධනය සඳහා වැය වෙනවා. ඒක ජල ජාතික නිෂ්පාදිතේ ඔබතුමා නිවැරදිව සඳහන් කරා වගේ 4%. ඒ වගේම තමයි ඔබතුමා කල්පනා කරලා බැලුවොත් මේක 2024ත් සාපේක්ෂව ගත්තොත් 1.4% වැඩිවීමක්. ඒ වගේම ඔබතුමා සඳහන් කරා, ඒ වගේම මේ ප්‍රාග්ධනය සඳහා යන වියදම ජල ජාතික නිෂ්පාදිතයේ හැටියට 2026 2024 මේ 4.1 4.2 ප්‍රතිශතයක් හැටියට වැඩි කළ යුතුයයි කියන එක පුරෝකථනයේ මේ අයවැය යෝජනාව තුළ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව මේ යෝජනාව මේ වගේම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා මිලියන තවත් 11,280ක් වෙන් කළා තියෙනවා. එකෙන් පේන කාරණේ තමයි මේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වෙන් කළා තියෙන අයවැය යෝජනා තුළින් වෙන් කළා තියෙන මුදල නිසි පරිදි කළමනාකරණය කරොත් ඒ ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ආදායම් තත්ත්වයේ ඉහළ නැංවීම සඳහා අපිට සැලකිය යුතු බලපෑමක් ඉටු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව මේ අයවැය තුළ තියෙන ප්‍රධාන කරුණක් හැටියට අපිට දකින්න පුළුවන් මේ ප්‍රාග්ධනය කැඳවවිමින් නිෂ්පාදනය බාණ්ඩහා සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා අවධානය යොමු කළා තියෙනවා කියන එක. ඒ වගේම ඔබතුමා සඳහන් කරා පුනරාවර්තනය වියදම සඳහා තියෙන වියදම ඔව් ඇත්ත 2024 ට සාපේක්ෂව 2024 දී මේක 17.0 තියෙන්නේ. හැබැයි 2020 17.8ට වැඩි වෙලා තියෙනවා ප්‍රතිශතයක් හැටියට. හැබැයි ඔබතුමා බැලුවොත් මේ ඉදිරිපත් කළ තියෙන මේ ජාතික අයවැය පිළිබඳ පුරවැසි අයවැය කියන පොත් පිංචේ සඳහන් වෙනවා මේක 2026.15ට, එවැගේම 2027.15කට, එවැගේම 2028.14.8ට අඩු කළ යුතුයයි කියන එක යෝජනාව මේ පුරෝකථනය මේ තුළ තියෙනවා. ඒ කියන්නේ මේ පුනරාවර්තන වියදම් ප්‍රතිශතයක් හැටියට අවම කර ගැනීම සඳහා ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීම සඳහා අවශ්‍ය වන යෝජනා මේ තුළ අඩංගු වෙලා තියෙනවා. එවැගේම අපි දන්නවා අපි අවධානයේ ඊළඟට අපි අවධානය යොමු කළ යුත්තේ අපි දන්නවා මේ ආර්ථික අර්බුදයේ විසින් පීඩාවට ලක්වෙච්ච සමාජ තීරුන් වලට ඔවුන්ගේ ආර්ථික පීඩනය අවම කර ගැනීම සඳහා කිසියම් අවධානයක් මේ අයවැය යෝජනා තුළ යොමු වෙලා තියෙනවාද කියලා. එතකොට ඒ අනුව බැලුවහම අපිට පේනවා සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 749ක් මේ අයවැය යෝජනා තුළ ඉදිරිපත් කරලා තියෙනවා. අස්වැසුම සඳහා බිලියන 232ක්, විස්ට්‍රාම් බැටුක් සඳහා බිලියන ආදී වශයෙන්, ඒ වගේම අනිකුත් සුබ සාධන සඳහා අර ආර්ථික අර්බුදයේ විසින් පීඩාවටපත් වෙච්ච සමාජ තීරුන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට කිසියම් විදියක ඉලක්ක සහගතව සහන සැලසීම සඳහා මේ අයවැය තුළ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ මූල්‍ය කළමනාකරණය තුළ මීටත් වඩා මුදලක් වැඩි වැය කරන්න පුළුවන්කම තිබුණා නම් හොඳයි. හැබැයි මේ මූල්‍ය කළමනාකරණය තුළ උපරිම අවධානය යොමු කරමින් ඒ සඳහා කටයුතු කරපුව මේ අයවැය යෝජනා නිවැරදි විදියට විශ්ලේෂණය කිරීමෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමියනි, අපි දන්නවා ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්වෙන්නේ මේ වගේ මේ දිලිඳුම කණ්ඩායම් විතරක් නෙමෙයි. විශේෂයෙන් මේ ආර්ථික අර්බුදයට පත්වෙච්ච දිලිඳු කණ්ඩායම් අතර ඒ වලට අමතරව මේ රටේ සමහරලාට වෘත්තිකයන් විශේෂයෙන් පහුගිය කාලවල අඳුන්වල දූපු ඒ අසාධාරණ උපයනයට ගෙවි බදු නිසා යම් පීඩාවට පත් වුණා. අපි දන්නවා ඒ වෘත්තියකයන් තමන්ගේ ජීවන තත්ත්වයේ යම් මට්ටමකට පවත්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ගන්නවා. සුව පහසු නිවසක් වර්ගඩේ 30,000ක තියෙන මන්දිර නෙවෙයි. ඒ වගේම වාහනයක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒතර මේව කරනකොට තමන්ට ලැබෙන වැටුපට අනුව ඒකට සරිලන ජීවිතයකට ඒගොල්ලෝ සූදානම් වෙනවා. එතකොට ඇත්තටම මේ වගේ වෘත්තිකයන් ඉහළ අධ්‍යාපන සුසුකම් තියෙන, ඉහළ වෘත්තීය හැකියාවන් තියෙන අය මේ රට තුළ අපි වගේ සමාජ ආර්ථික තත්ත්වයක් තියෙන රටක රඳව ගන්න නම් ඔවුන් සම්බන්ධයෙන් අපි කිසියම් අවධානයකින් කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් ලෝකය කියලා කියන්නේ අද පුංචි තැනක්. ලෝකයේ රැකියාව වෙළඳ පොළොත්වල ඔවුන්ට අවස්ථාවන් තියෙනවා තමන්ගේ වෘත්තීය සුසුකම් සහ අධ්‍යාපන සුසුකම් අනුව වෙනත් රටකට යන්න. හැබැයි අපේ රටේ මේ මහජන සේවාවන් පවත්වාගෙන යන්න රටේ සංවර්ධනය සඳහා ඒ අයගේ දායකත්වය ලබා ගන්න නම් අපි කිසියම් අවධානයක් ඔවුන් තුළ යොමු කරන්න ඕන. එතකොට අපි දන්නවා වැටුප් වැඩිවීමක් කියන එක තියෙනවා. ඒ වැටුප් වැඩිවීම තුළ මෑත ඉතිහාසයේ මූලික වැටුපේ ඉඳලා ලබා දෙන්න පුළුවන් ඉහළම වැටුප් ප්‍රතිශතයකින් එක් එක් තීරුන් වෙන වෙනම අවධානයට ලක් කරමින් වැටුප් විෂමතාවයන් අවම වන විදියට ඒවා ආමන්ත්‍රණය කරමින් වැටුප් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මම වැටුප් සම්බන්ධයෙන් ගොඩාක් කතා කරපු නිසා මම ගොඩාක් ඩීටේල්ස් වලට යන්නේ නැහැ. හැබැයි මේ වැටුප් ගැන කතා කරද්දී සමහර අයගේ තියෙනවා ප්‍රශ්නයක් වැටුප් ගණනය කරන්න. ඒ වගේම මේ ගණනය කිරීම සංකීර්ණයි කියලා සමහර අවස්ථාවන් වලට ඔවුන් මේ විවිධ දුර්මත තියෙනවා. ඇත්තරම ගත්තොත් මේ මගේ අතේ තියෙන්නේ මමත් කාලයක් නියෝජනය කරපු විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙක්ගේ වැටුප මේ යෝජනාවලට අනුව කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ අනුව 2025 වෙනකොට 2025 අප්‍රේල් මාසෙදී දැන් මහාචාර්යවරයෙක්ගේ ආරම්භක වැටුප රුපියල් 117,350යි. හැබැයි මේ ප්‍රමාණය 175,681.50 දක්වා වැඩි වෙනවා. 2027 මේ මුදල 237,537 දක්වා වැඩි වෙනවා මූලික වැටුප. ඒවගේම තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා තියෙනවා ඇකඩමික් ලවුන්ස් එක අධ්‍යයන දීමනාව සාමාන්‍යයෙන් දැන් මහාචාර්යවරයෙකුට තියෙන මේක 203ට ඔව් මේ ප්‍රමාණය අඩු වෙනස් වෙලා තියෙනවා 112යි සහ තවත් රුපියල් 50000ක් වශයෙන් කලින් තිබිච්ච මූලික වැටුප 90 අධ්‍යන දීමනාව ගණනය කරොත් ඔහුට ලැබෙන්නේ මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ රුපියල් 238,220.50ක් හැබැයි දැන් මේ නව ගණන වැටුප් වැඩිවීමත් එක්ක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සඳහා තියෙන අධ්‍යන දීමනාව රුපියල් 316,033.60ක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම පර්යේෂණ දීමනාව දැන් තියෙන්නේ රුපියල් 41,072.50යි. මේ අලුත් වැටුප් සංශෝධනයත් එක්ක පර්යේෂණ දීමනාව රුපියල් 48,506ක් දක්වා වැඩි වෙනවා. දැන් මේ මම උදාහරණයක් ගගත්තේ මහාචාර්යවරයෙකුගේ වැටුප. මේක මහාචාර්යවරයෙක් විතරක් නෙමෙයි මේ ආරම්භක අවස්ථාවේ ඉන්න මහාචාර්යවරයෙක්ගේ ආරම්භක අවස්ථාව. මේ විදිහට මීට අනුරූපී ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන සියලුම අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණීන්ගේ එවැගේම වෛද්‍යවරුන්ගේ සියලුම වෘත්තීන්ගේ වැටුප් වැඩිවීම මේ අනුව අපිට ගණනය කරලා බලන්න පුළුවන්. මෙතෙන්දී පවතින දුර්මතයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා බොහෝ වෘත්තීන් වලට තමන්ගේ මූලිකට වැටුපට අමතරව තවත් දීමනා ගණනාවක් තියෙනවා. ඒ දීමනා ගණනය කරනකොට උපකල්පනය කරන්න ඕන මේ තමන්ගේ මූලික වැටුප 2027 තියෙන මූලික වැටුප කියලා. OTE එක ගණනය කරනකොට ඒ වගේම මේ වගේ පර්යේෂණ දීමනා අධ්‍යන දීමනා ගණනය කරනකොට ඒ වගේම DPA එක ගණනය කරනකොට බොහෝ දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි සමහර අය දැනුවත්ද සමහර අය නොදැනුවත්ද කරගන්න වැරද්දක් තමයි ඔවුන් මූලික වැටුප හැටියට සලකන්නේ 2025 ආරම්භක වැටුප 2025 අප්‍රේල් මාසේ වැටුප. ඇත්තටම ඒ සඳහා ගණනය කරන්න ඕන පදනම හැටියට ගන්න ඕන 2027 දී වැඩි වෙන මූලික වැටුප. ඒ අනුව එහෙම ගණනය කරාම කිසිම වෘත්තියක OTE එකට ලැබෙන පැය ගණනේ පැයකට ලැබෙන මුදල ඒ වගේම day off එකට ලැබෙන පැය ගණන අධ්‍යන දීමනා පර්යේෂණ දීමනා කිසිම දීමනාවක් අඩු වෙන්නේ නැහැ. ඇත්තටම සිද්ධ වෙන්නේ පවතින වැටුප් ප්‍රමාණයට වඩා වැඩි වෙන එක ප්‍රමාණයට වඩා වැඩි වෙන එක. සමහර අය මේක වැරදි ගණනය කිරීම කරලා එහෙම නැත්නම් වෙනත් ඌමනාවෙන් හෝ නොදනුවත්කම නිසා මේක වැරදි කැල්කියුලේෂන් කරලා විවිධ සමාජ මාධ්‍ය ජාලා තුළ ගෲප් තුළ තොරතුරු ඉදිරිපත් කරනවා. හැබැයි ඒ තොරතුරු වැරදි නිවැරදි ගණනය කිරීම සඳහා අපිට අවස්ථාව තියෙනවා. ඇතරම් මේ වෙලාවේදී මම මතක් කරන්න කැමති මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන වෘත්තීය සමිති වලට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයත් එක්ක විශේෂයෙන් අදාළ නියෝජ්‍ය අමාත්‍යවරුන්ත් එක්ක මේ පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් ලබා ගත්තොත් මේක රොකට් සයන්ස් එකක් නෙමෙයි ක්වොන්ටම් ෆිසික්ස් දැනගන්න ඕනේ නැහැ මේ ගණනය කිරීම මොකද්ද කියලා බලන්න. ඇත්තටම විනාඩි 15ක් 20ක් පැය භාගයක් මේ සඳහා අවධානයෙන් යොමු කරොත් ඒ පිළිබඳ කිසි ගැටලුවක් නැතුව නිවැරදි තත්ත්වයේ තීරුම් ගන්න පුළුවන්. අපි වෘත්තීය සමිතිය වලට සහ අනිකුත් කණ්ඩායම් වලට ආරාධනා කරනවා ඔබතුමාලට කිසියම් ගැටලුවක් තියෙනවා නම් කිසියම් පැහැදිලි කිරීමක් කරගැනීමට අවශ්‍ය නම් අපේ රාජ්‍ය මේ නියෝජ්‍ය අමාත්‍යවරුන් එක්ක මේ පිළිබඳ සාකච්ඡා කරන්න. අපි සාකච්ඡාව සඳහා විවෘතයි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට निराකරණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වෘත්තිකයන් මූණ දෙච්ච තවත් ගැටලුවක් තමයි පහුගිය කාලේ අර මම මුලිනුත් සඳහන් කර උපයන විට ගෙවීම සඳහා තියෙච්ච ආදායම් බද්ද. ඔබට මතක ඇති මේ උපයන විට බද්ද විශාල වශයෙන් වැඩි කරනකොට මේ රටේ වෘත්තිකයන් ඉල්ලීමක් කරා මේක අසාධාරණ බද්ද අයින් කරන්න මේ සාධාරණව ඉදිරිපත් කරන්න කියලා. ඔවුන් කිසි විටකත් කිව්වේ නැහැ තමන් බදු ගෙවන්න සූදානම් නැහැ කියලා. ඔවුන් කිව්ව දේ තමයි අපි බදු ගෙවන්න කැමති හැබැයි ඒ සඳහා සාධාරණ බදු ක්‍රමයක් දෙන්න කියලා. ඒ වගේම තමයි අපි ගෙවන බදු විනිවිදභාවයෙන් භාවිතා කරන්න ඒ පිළිබඳ අවබෝධයක් අපිට දෙන්න කියලා. දැන් මේ අයවැය යෝජනා තුළ අපි දන්නවා ආදායම් බද්ද කිසියම් සාධාරණ තලයකට ගෙනල්ලා තියෙනවා. මම උදාහරණයක් හැටියට ගත්තොත් ආයතනයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේම ගත්තොත් ජේෂ්ඨ මහාචාර්යවරේ 2025 මාර්තු මාසයේ වෙනකොට තමන්ගේ ආදායම් බැදුව හැටියට රුපියල් 140,245.20ක් ගෙවන්න ඕන ආරම්භක තලයේ ඉන්න කෙනෙක්. හැබැයි අප්‍රේල් මාසයේ මේ ටැක්ස් රිවිෂන් එකෙන් පස්සේ ආදායම් බදු සාධාරණ තලයට ගෙනවෙන පස්සේ ඔහු ගෙවිය යුත්තේ රුපියල් 122,745.20ක් විතරයි. එනෝ ඔහුට ලැබෙන වාසිය රුපියල් 20,500ක්. එවගේම මහාචාර්යවරයෙක්ට රුපියල් 20,500ක තමන්ගේ ආදායම් බදු වල අඩුවීමක් වෙනවා. ගෙවීම් වල ගෙවන්න තියෙන ප්‍රමාණය අඩුවීමක් වෙනවා. ජේෂ්ඨ කථිකාචාර්ය පළවෙනි තලයේ ඉන්න කෙනෙක්ගේ රුපියල් 19,214ක්. ඒ වගේම ආදුනික කථිකාචාර්යවරගේ රුපියල් 11,551ක් වශයෙන් මේ ආදායම් බදු තමන් ගෙවන්න තියෙන ආදායම් බදු වල ප්‍රමාණාත්මකව අඩු වෙනවා කියන එක මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්න කැමති. දැන් මෙතෙන්දී එක තර්කයක් තමයි මේ ගොඩනැගිලා තියෙන මේ ඉදිරිපත් වෙලා තියෙන අයවැය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අයවැයක්, ඒ වගේම IMF එකේ යෝජනා මත ඉදිරිපත් වෙච්ච අයවැයක් කියලා. මේක IMF එකේ අයවැයක් වුණා නම්, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අයවැයක් වුණා නම් මේ විදිහේ සාධාරණ බදු ක්‍රමයක් අඳුන්වල දෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රාජ්‍ය සේවය ආරක්ෂා කරන්න, රාජ්‍ය ශක්තිමත් කරන්න හොඳ වැටුප් තලයක් ඔවුන්ට අඳුන්වල දෙන එක සිද්ධ වෙන්නේ නැහැ. අපිට මතකයි මේ අසාධාරණ බදු ක්‍රමය රටට අඳුන්වල දෙච්ච මොහොතේදී මේ වෘත්තිකයන් එකතු වෙලා සන්ධානයක් හදලා PTUA කියලා මේ රටේ මුදල් අමාත්‍යවරය හැටියට, ජනාධිපතිවරය හැටියට ඉල්ලීමක් කරා. ඒ වගේම උද්ඝෝෂණය කරා. අපිත් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ උද්ඝෝෂණවල හිටියා. හැබැයි ඒ උද්ඝෝෂණවලට පිළිතුරු හැටියට ආවේ මොනවද? කඳුළු ගෑස්, බැටන් කොල්ල පොලිස් ප්‍රහාර, සාධාරණ එහුම් කන්දීමක් තුනේ නැහැ. ඒගොල්ලෝ එයා කිව්ව දේ තමයි මට කරන්න දෙයක් නැහැ. IMF මේ බදු කර අඩු කරනවට විරුද්ධයි. ඒ නිසා ඕන්නම් IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා.
හැබැයි විනාඩි දෙකක් කාලයක්
අපේ මුදල් ඇමතිවරයා, ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරපු ඒ අයවැය තුල IMF එකත් එක්ක සාකච්ඡා කළා නෙමෙයි මේ බදු අඩු කිරීම කරේ. ඔවුන් දැනගෙන හිටියයි තාමත් නිවැරදි විදිහට මේ වෘත්තිකයන්ගේ සාධාරණ හඬට ඇහුම්කන් දීලා ඒ සඳහා කටයුතු කරන්න ඕන කියලා. එනුව බැලුවාම එක පැත්තකින් ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත් වෙලා තියෙන දිළිඳු කණ්ඩායම්, ඒ වගේම අනෙකුත් සමාජ තීරුන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට අවශ්‍ය වන සාධාරණ ඉටු කරන්න මේ අයවැය යෝජනා සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම තව එක කරුණක් සඳහන් කළා මම අවසන් කරන්නම්. අපි දන්නවා අපි පොරොන්දු වුණා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා දීම සඳහා ඒ ජාතික ජනබලවේගයේ පොරොන්දු අනුව විශේෂයෙන් අපි අවධානය යොමු කර එකක් තමයි උසස් ගුණාත්මක ජීවිතයක් මිනිසුන්ට ලබා දෙනවා කියලා. ඒ අනුව ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් දියුණු මානව සම්පතක් ඇති කරලීම සඳහා අපි අධ්‍යාපනය සඳහා විශාල අවධානයකින් යොමු කරනවා කියන එක අපි මේ රටේ ජනතාවට පොරොන්දු වුණා. ඒ අනුව මේ පාසල් අතර තියෙන විෂමතාවය ඉවත් කර ගැනීම සඳහා අපේ රටේ පාසල් 10,126ක් තියෙනවා. ළමයි 200ට වඩා අඩු පාසල් තියෙනවා 51.4%, 5,204ක්. ඒතර භාගයට ආසන්න ප්‍රමාණයක ඉන්නේ ළමයි 200ට වඩා අඩුවෙන් විවිධ හේතුන් නිසා, අවශ්‍ය වන භෞතික සම්පත්, අවශ්‍ය වන මානව සම්පත් නැතිකම නිසා මේ වගේ පාසලකට තමන්ගේ දරුවා ඇතුළත් කරලා ඉවරලා ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙයි කියලා මේ රටේ දෙමව්පියන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා විශ්වාසයේ බිඳිලා තියෙන පාසල් පද්ධතිය. එහෙනම් මෙන්න මේ පාසල් පද්ධතිය නැවත වරක් ස්ථානගත කිරීම සඳහා මම අවසන් කරනවා. ස්ථානගත කිරීම සඳහා ඒ කිලෝමීටර් 3ක් ඇතුළත හොඳ පාසලක් ලැබෙන පාසල් පද්ධතියක් ඇති කරලීම සඳහා රුපියල් මිලියන 500ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම සමස්ත අධ්‍යාපනය සඳහා මේ මෑත කාලයේ ඇතිවෙච්ච රුපියල් බිලියන 619ක්, පාසල් අධ්‍යාපනය සඳහා බිලියන 456ක්, උසස් අධ්‍යාපනය සඳහා බිලියන 135ක්, ඒ වගේම පූර්ව ප්‍රාථමික අවධිය සඳහා රුපියල් බිලියන 4.4ක් ආදී වශයෙන් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ඇති කරන්න ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තව එක කරුණක් කියලා මම අවසන් කරන විනාඩියකින්. අපි දන්නවා මේ ආයය සම්බන්ධයෙන් එන තවත් විවේචනයක් තමයි සුබ සාධනය සහ යටිතල පහසුකම් සඳහා අධික වියදමක් දරීම නිසා මේ අයවැය හිඟේ ඇති වෙලා තියෙනවද කියන එක. නමුත් මේ අයවැය විශ්ලේෂණය කළ බැලුවොත් අපිට පෙනෙයි සමස්ත ආදායම හැටියට බිලියන 4999ක් ප්‍රාථමික වියදම 4240ක් එනවා සුභසාධනය සඳහා වියදම් කළා තියෙන්නේ බිලියන 719යි ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1315යි ඇත්තටම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලැබෙන විදියට මේ අයවැය යෝජනා සකස් කරන්න මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා සමත් වෙලා තියෙනවා රුපියල් බිලියන 750ක් හැබැයි මේ අයවැය හිඟය ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ ණය හා ගෙවීම් සඳහා වියදම් කරන රුපියල් බිලියන 2950ත් එක්ක ඒ නිසා අවසාන වශයෙන් අපි දන්නවා අපිට මේ අයවැය පිළිබඳ විපක්ෂයේ හැටියට ආණ්ඩු පක්ෂයේ හැටියට විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන් හැබැයි නිවරදි පුරවැසි වගකීම් සහගත මහජන නියෝජිතයෙක් හැටියට මේ පිළිබඳ කල්පනා කරලා බැලුවොත් සාධනීය ලක්ෂණ ගණනාවක් අඩංගු අයවැයක් ඉදිරිපත් කරන්න මුදල් ඇමතිවරයා සමත් වෙලා තියෙනවා ඒ නිසා මේ රටේ මහජන නියෝජිතයන්ගේ වගකීම තමයි මෙවන් අයවැයක් ඉදිරිපත් කිරීමට සම්බන්ධ ඒ සම්බන්ධයෙන් සහයෝගය දීලා මේ ඉදිරිපත් කර තියෙන සාධනීය යෝජනා ක්‍රියාත්මක කරගෙන අපේ රට මීට වඩා හොඳ තැනක් බවට පත් කර ගැනීම සඳහා එකට එකතු වෙලා වැඩ කරන එක ඒක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන කදාල නැහැ හැමෝම එකතු වෙලා වගකීම් සහගතව වැඩ කරගත් මහජන නියෝජිතයෙක් හැටියට අපි මීට වඩා හොඳ සමාජයක් හොඳ රටක් හදා ගන්න පුළුවන් ඒ සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම ලිහෙන වෙලාව කාලය ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි.